විස්සයි විසිතුනේ මැයි මස නමවැනි දින මාගේ නිවේදනයේ සඳහන් පෙත්සම් සඳහා විස්සයි විසිතුනේ මැයි 11 වන දින මාගේ නිවේදනයේ සඳහන් පෙත්සම් 4ට අමතරව ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථා ප්‍රකාරව දූෂණ විරෝධී නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති තවත් පෙත්සමක පිටපතක් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. කාර්යක සභා වාර්තා පිළිගැන්වීම මනුෂ්‍ය නානායක් පාරමැත්තුමා.
ගරු කතානායකතුමනි, 2019 වර්ෂය සඳහා ජාතික වෘත්තිය සුරක්ෂිත හා සෞඛ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව, 2018 වර්ෂය සඳහා ශ්‍රමවාසන අරමුදලේ වාර්ෂික වාර්තාව, 2019 හා 20 වර්ෂ සඳහා ශ්‍රමවාසන අරමුදලේ වාර්ෂික වාර්තා, 2020 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදලේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා ශ්‍රමවාසන අරමුදලේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් එකී කාර්ක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි.
නවවැනි පාර්ලිමේන්තුවේ කෙටි හා මධ්‍යම දිගු කාලීන ජාතික ප්‍රතිපද සම්පාදනය කිරීමේ ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳව ජාතික සභාවේ අනුකාරක සභාව විසින් ජාතික සභාවට ඉදිරිපත් කරන ලද එහි පළමු පිටපතේ පළමු අතුරු වාර්තාව එම අනුකාරක සභාවේ සභාපතිගරු නීතිඥ නමල් රාජපක්ෂ මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, කෙටි හා මධ්‍යම කාලීන දික්වාන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ගරු පාර්ලිමේන්තු සඳහා ගැනීම සඳහා ජාතික සහ අනුකාරක සභාවේ සභාපති ගරු ඉදිරිපත් කිරීමකත් මේ ගරු කතානායකතුමනි, මම විනාඩියක් ගන්නම් මේ පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් කරන්න. විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ අනුකාරක සභාවේ ලේකම්තුමිය අපේ කුෂානි රෝහණදීර මැතිණිය වගේම බුද්ධික අබේසිංහ මැතිතුමන්, ඒ වගේම සංකනි වීරත්න මැතිණිය ඇතුළේ කාර්ය මණ්ඩලයට ඒ ලබා දීපු සහයෝගයට, ඒ වගේම තමයි ගරු කතානායකතුමනි කෙටි සඳහනක් කරන්න ඕනේ සභාවේ අනුකාරක සභාව විසින් අපි නොයෙක් ක්ෂේත්‍රයන් මුණ ගැහුණා. ඒ වගේම තමයි සමාජිකයන් විසිනුත් අනිකුත් අනුකමිටු වලට බෙදිලා නොයෙක් අමාත්‍යංශ මුණ ගැහුණා. හැබැයි අපි ප්‍රායෝගික කාරණයක් දැක්ක මේ හැම අමාත්‍යංශයක්ම හැම ආයතනයක්ම නොයෙක් අවස්ථාවල මේ ප්‍රතිපත්ති හදනවා. හැබැයි අපිට තියෙන ගැටලුව තමයි මේ පිළිබඳව අපි ඔබතුමාව කලිනු දැනුවත් කරලා ගරු අග්‍රමාත්‍යතුමා දැනුවත් කරලා මේ වෙනකොටත් අපි ජාතික ප්‍රතිපත්ති කොමිසමක් බිහි කරන්න, විශේෂයෙන්ම විධායක යටතේ ව්‍යවස්ථාදායකට වග කියන කොමිසමක් බිහි කරන්න අවශ්‍ය ප්‍රතිපත්තිමය රාමුවක් හදන්න ගරු ජනාධිපති ලේකම්තුමන් අග්‍රමාත්‍ය ලේකම්තුමා ඇතුළු කණ්ඩායම මේ වෙනකොට ඒ සඳහා වාර්තාවක් පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරලා තියෙනවා. ගරු අග්‍රමාත්‍යතුමන් මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුවත් කරලා කැබිනට් පත්‍රිකුත් ඉදිරිපත් කරලා තියෙනවා. මේ සියලුම වාර්තා පාර්ලිමේන්තුවට පමණක් සීමා වෙයි ගරු කතානායකතුමනි, එවැනි දීර්ඝකාලීන ව්‍යවස්ථාපිත ආයතනයක් බිහි කරේ නැත්තම්. මොකද 10 පාර්ලිමේන්තුවටත් නැවත වතාවක් ජාතික සභාව ආරම්භ මෙවැනිම යෝජනා හදන්න වෙයි. මොකද අලුත් අනුකමිටුවක් පත් වෙනවා. හැබැයි ඒවා ක්‍රියාත්මක කරන්න ආයතනයක් නැහැ. ඒ සහ ඒවාට අවශ්‍ය ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන කාරණා පිළිබඳවත් හොයලා බලන්නවත් ආයතනයක් නැහැ. තේහින්දා ගරු කතානායකතුමනි, මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලන්නේ ගරු පාර්ලිමේන්තුවටත් විශේෂයෙන්ම අපේ විපක්ෂ නායකතුමා වගේම අනිකුත් පක්ෂ නායකයන්ටත් පුළුවන් අනුකමිටුව මුණ ගැහෙන්න අවශ්‍ය නැහැ. හැබැයි ඒ දිගුහා මධ්‍යම ඒ ජාතික ප්‍රතිපත්ති කොමිසම් සභාව පිටවන්න දාපු කමිටු වාරි මුණ ගැහිලා ඔවුන්ගේ අදහස ඉදිරිපත් කළා. ඉතාමත් කඩිනමින් ආණ්ඩුවේ සහයෝගයත් ඇතුව කැබිනට් මණ්ඩලයේ අනුමැතියත් ඇතුව ඒ ව්‍යවස්ථාපිත ආයතනය බිහි කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරොත් මෙය සාර්ථක වෙයි කියලා අපි විශ්වාස කරන ගරු කතානායකතුමනි. මොකද බොහෝ ආයතනවලට ප්‍රතිපත්ති තියෙනවා. එකම කාරණේ තමයි මේ එක ආයතනයක්වත් එකිනෙක සම්බන්ධතාවයක් නැහැ. සහ අමාත්‍යවරු මාරු වෙන හැම වතාවකම ඒ ප්‍රතිපත්ති මාරු වෙනවා. එහෙනම් අපි කොමිසම් සභාව පත් කිරීම තුළ, එහෙම නැත්නම් මේ සඳහා විසඳුමක් හොයන කොමිසමක් පත් කිරීම තුළින් මේකට තිරසාර විසඳුමක් එන්නේ නැහැ. මොකද ජනාධිපතිවරු, අග්‍රමාත්‍යවරු, ආණ්ඩු මාරු වෙන කොමිසමුත් මාරු වෙනවා. එහිඳ කිසි දවසක අපට මේ විදිහට ගියොත් දිගුහා මධ්‍යකාලීන ප්‍රතිපත්ති අපේ රටේ ක්‍රියාත්මක කරන්න හම්බෙන්නේ නැහැ. 10 පාර්ලිමේන්තුවටත් ජාතික සභාවක් පත් කළා, අනුකමිටුවක් පත් කළා, මේ විදිහට මේ නිලධාරී හම්බෙන්න වෙනවා. ඒකම ඔබතුමාගේ අවධානය යොමු කරන්න ඕනේ. මේ නිලධාරිනුත් පාර්ලිමේන්තුවට මට මුණ ගැහුණා ගිය සතියේ දවස් 5ම පාර්ලිමේන්තුව ඇවිල්ලා තියෙනවා නොයෙක් කමිටුවලට. ඉතින් මම දන්නේ නැහැ ගරු කතානායකතුමනි, නිලධාරීන්ට අමාත්‍යාංශවල ආයතනවල වැඩ කරන්න වෙලාව තියෙනවද කියලා. මොකද හැම කමිටුවකින් මේ අය කැඳවනවා. එකම කාරණය විමසනවා. එකම කරු විශේෂාර අමාත්‍යවරයාගේ කමිටු වලටත් යන්න තියෙනවා. කරු අතිකරු ජනාධිපතිතුමාගේ කොමිසම් වලටත් යන්න තියෙනවා. සභාව වලටත් යන්න තියෙනවා. ඒ හින්දා ගරු කථානායකතුමනි මේ පිළිබඳව විධිමත් ක්‍රමවේදයක්. මොකද යම් කිසියකින් අපි ජාතික සභාව විදියට ගරු කථානායකතුමනි ගන්න තීන්දුව తీරන විධායකයේ දැනුවත් කළා ඒ ක්‍රියාත්මක නොවනවා නම් ජාතික සභාවේ වැඩකුත් නැහැ. ඒ වගේම තමයි ඒ සදා කැබිනට් අනුමැතිය ලැබීම අනුතුරුව නීතියානුකූලව කෙඳුම්පතක් නොවනවා නම් අපි මේ නිලධාරී මුණ ගැහිලා ඒ අයගේ කාලය වැය කිරීමේ පළක් වෙන්නෙත් නැහැ අපේ කාලය වැය කිරීමේ පළක් වෙන්නෙත් නැහැ. එඳ ගරු අග්‍රමාත්‍යතුමාට ගරු කථානායකතුමාටත් මම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව අතිගෞරව ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරන්න ජාතික සභාවේ වපසරය පිළිබඳව නිශ්චිත අවබෝධයක් අපි ඇති කරගමු. ඒ වගේම තමයි මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් ජනාධිපතිවරයා හෝ කැබිනට් මණ්ඩලය විසින් කොමිසමක් පත් කිරීම සාර්ථක වෙන්නේ නැහැ. එහෙනම් ගරු කථානායකතුමනි හැකිතාක් ඉක්මනට මේ සියලුම දේශපාලන පක්ෂවලත් මහජනතාවගෙත් එකගතාවය මත විවස්ථාපිත ආයතනයක් විවස්ථා සංශෝධනයක් විදියට පාර්ලිමේන්තුවට ගෙනවිලා අර බණ්ඩාරනායක මැතිතුමාගේ කාලේ මට මතක විදියට නිවරද කිරීමට යටත්ව 56 මෙවැනිම ආකාරයේ කොමිසමක් ක්‍රියාත්මක වුණා. පසු කාලීනව විසුවහරලා තියෙනවා. දිගු කාලීන ඉලක්ක ක්‍රියාත්මක කිරීම දේශපාලනිකකරණයෙන් තොරව නිලධාරීකරණයෙන් තොරව ජාතිකත්වයේම පදනම් කරගෙන රටේ පදනම් කරගෙන අවශ්‍ය ප්‍රතිපත්ති ගන්න පුළුවන් ස්වාධීන කොමිසමක් ඉතාමත් ඉක්මනින් පිහිටවන්න කියන ඒ සඳහා අවශ්‍ය නීතිමය කෙටුම්පත් සම්පාදනය කරන්නත් ඒ පාර්ලිමේන්තුවට දාලා ව්‍යවස්ථාපිත ආයතනයක් බවට පත් කරන්නත් කියන ඉල්ලීම කරමින් ගරු සභාපති ගරු පාර්ලිමේ සභාපතිතුමනි මේ වාර්තාව මම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා.
සභානායකතුමා
එම වාර්තාව මුද්‍රණය කළ යුතුයි යෝජනා කරනවා කරු කථානායකතුමනි.
අදයේ මුදල් පිළිබඳ කාර්ය සභාවේ වාර්තාව.
අලෙණි යෝජනා ඉදිරිපත් කරනවා කරු කථානායකතුමනි.
වාර්තා. ප්‍රශ්නයකටම
මේ සඳහන් වෙලා තිබෙනවා මේ රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාවේ වාර්තාව. එම කාරක සභාවේ සමාජික ගරු වජිර අබේවර්ධන මහතා විසින් පිළිගන්වනවායි කියලා. මම අහන්න කැමතියි ගරු කථානායකතුමාගෙන් මුදල් කාරක සභාවේ සභාපතිවරයෙක් නොමැති අවස්ථාවක අනීතික ලෙස ව්‍යවස්ථා විරෝධී ලෙස වැඩබලන සභාපතිවරුන් රාජ්‍ය පාර්ශ්වයෙන් පත් කරලා ස්ටෑන්ඩිං ඕඩර්ස් කියද්දිත් විපක්ෂයේ සභාපතිවරයෙකුයි පත්විය යුත්තේ කියන කාරණාව මත මම ගරු කථානායකතුමාගෙන් අහන්න කැමතියි කොහොමද න්‍යාය පත්‍රයට මේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තා නිත්‍යානුකූලව ඉදිරිපත් කරන්නේ
පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද කාරක සභාවක් හරහා අපේ පාර්ලිමේන්තුව ඉදිරිපත් වෙච්ච යෝජනාවක් ඒ නිසා අපි ඉදිරිපත් කරා
ගරු කථානායකතුමනි ඔබතුමාට ගෞරවයෙන් මම ඉදිරිපත් කරනවා කාරක සභාවක් ස්ථාපනය වන්නේ එහි සංයුතිය තුළ නිත්‍යානුකූලව ව්‍යවස්ථානුකූලව ස්ථාවර නියෝගවලට අනුකූලව සභාපතිවරයෙක් පත් කරලා ඒ නිත්‍ය සභාපතිවරයා නොමැති අවස්ථාවක අවශ්‍ය නම් ප්‍රෝටම් සභාපතිවරයෙක් පත් කරලා එකී සාකච්ඡාවට භාජනය වෙන විශ්ලේෂණයට භාජනය වෙන වාර්තා අනුමත කිරීමකින් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. ඊයේ දිනේ පක්ෂනායක රැස්වීමේදී අපි බොහොම කාරුණිකව ඉදිරිපත් කරා මෙතෙක් මුදල් කාරක සභාවෙන් ලබා දුන්නු අනුමැති අනීතිකයි. ව්‍යවස්ථා විරෝධී. ස්ථාවර නියෝගවලට විරුද්ධයි. එවන් තත්ත්වයක් තුළ ගරු කථානායකතුමනි මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා බංකොලොත් රටක අනීතික වැඩ කරන්නට පාර්ලිමේන්තුව තුළ අපිට අවස්ථාවක් නැහැ. ඒ නිසා කරුණාකරලා මුදල් කාරක සභාවේ නිත්‍ය සභාපතිවරයෙක් පත් කරලා ඉන් පසුව එළමෙන වාර්තා ටික මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න because we can't be a rubber stamping body. අපිට මේ රබර් මුද්‍රාව තියෙන මේ නිකන් මේ නිවට ආයතනයක් වෙන්නට බෑ. හරි අපි අපිට එහෙම ව්‍යවස්ථා විරෝධී වැඩ කටයුතු කරන්න බෑ. මම ඔබතුමාට සබ්මිට් කරනවා මුදල් කාරක සභාවේ මෙතෙක් ක්‍රියාත්මක වුණු වාර්තා සභාපතිවරයෙක් නොමැතිව අනීතිකව ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරමින් පත් කරපු සභාපතිවරුන් යටතේ ක්‍රියාත්මක වුණු මුදල් වාර්තා නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී, පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරුද්ධයි, ඒ වගේම ස්ථාවර නියෝගවලට විරුද්ධයි.
විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු කාරණා මේක දිගින් දිගටම කතා කරන දෙයක්. ඔබතුමත් හොඳාකාරව දන්නවා ස්ථාවර නියෝග හා ව්‍යවස්ථානුකූලව තමයි අපි මුදල් කමිටුව අපි පත් කරේ. එදා මයන්ත දිසානායක මැතිතුමා එතුමා ආණ්ඩුව නියෝජනය කරන කෙනෙක් නෙමෙයි. මේක පැහැදිලිව තියෙනවා. ඒ අනුව එතුමා නම් කරයින් පස්සේ යම් බලපෑමක් මත එතුමා ඉවත් වෙනයි කියන කාරණාව තමයි අපිට තොරතුරුවල තියෙන. මම ඒක ගැන කතා කරන්නේ නැහැ. ඒ අවස්ථාවේදී වැඩ බලන සභාපතිවරයෙක් පත් කරගෙන කටයුතු කරන්න පුළුවන්. සභාපතිවරයා නොමැති අවස්ථාව පාර්ලිමේන්තුවට කමිටුවේ නියෝජිතකට මේ වාර්තා ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඒක වැඩ බලන සභාපතිවරයා හෝ වෙනත් කමිටු නියෝජිතයෙකුට ඉදිරිපත් කිරීමට හැකියාවක් තියෙනවා. ඒ අනුව ස්ථාවර නියෝග වලට අනුව නීත්‍යානුකූලව ව්‍යවස්ථානුකූලව තමයි මේ කටයුත්ත කරන්නේ. එතුමාලා විපක්ෂයට අපි ඊයේත් කතා කරා, හෙට මේ ලබන සැසිවාරයේ ප්‍රථම මේකට තීන්දුවක් ගමු කියන කාරණාව. අපි කිව්වා මේක ආණ්ඩු පක්ෂෝ විපක්ෂය නම් කරන්න බෑ. මේක කමිටුවෙන් කාවත් මේ කමිටුවේ සභාපතිවරයා හැටියට ඒක තියෙනවා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් පත් කරන්න කියලා. අපි ඒකට එකගයි. අපි ඒකයි යෝජනා කරෙත් ඔබතුමාලා නම් දෙක තුනක් දෙන්න අපිටත් ගැලපෙන කෙනෙක් ඒකෙන් අපි පත් කරන්නම් කියලා. එතුමාලා එක ස්ථාවරයක ඉන්න, ආණ්ඩුව අපි එක ස්ථාවරයක ඉන්න, කමිටුවේ අය එකමත්තමක ඉන්නවා. ඉතින් මේක විසඳ ගන්න අපි ඉදිරියේදී සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කරමු කියලා යෝජනා කරනවා ගරු කථානායකතුමනි.
පක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු කරුණු කාරණාව ඉතාම වැදගත්. එකක් තමයි අනිත්‍ය අනුකූලව ඊයේ මුදල් කාර්ක සභාවේ ගත තීරණය සභාපතිවරයෙක් පත් කරන්න විපක්ෂයට අයිතිය තියෙනවා නමක් යෝජනා කරන්න. එතකොට ඊයේ ඊට වඩා වැදගත් වෙන්නේ ඊයේ ගත තීරණය. ඊයේ භාණ්ඩාගාරික බැඳුම් කර රුපියල් ට්‍රිලියනයක නැවතත් නිකුත් කරන්න කියලා යෝජනාවක් ගෙනල්ලා අනුමත කරලා තියෙනවා. දැන් මේ රට කඩා වැටුනේ මුදල් අච්චු ගාලා. ජාත්‍යන්තර මූල්‍යආධාර අරමුදලේ කොන්දේසියක් තියෙන ඒවා නවත්තන්න කියලා. එතකොට මේක නිත්‍යානුකූල නැති කමිටුවක් ක්‍රියාත්මක කළ වජිරාභේවර්ධන මන්ත්‍රීතුමාට තියෙන මොන දැනුමද ඒ ගැන මේක අනුමත කරන්න. එතන මේ සභාපතිවරයා හැටියට වාඩි වෙලා. එතකොට මේක මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. මේක කඩකිරීමක් ගරු කථානායකතුමනි. ඒ නිසා ඔබතුමා මේකට මැදිහත් විය යුතුයි. විපක්ෂය කියන කෙනෙක් පත් කරන්න ඕනේ. ඊයේ ගත්ත තීරණයත් වැරදි කියලා මම කියනවා.
ඔව් සභානායකතුමනි,
ගරු කථානායකතුමනි, ඔබතුමාගේ අවධානය යොමු කරන 121(1) රජයේ මුදල් පිළිබඳව කාර්ක සභාවේ සභාපතිවරයා විරුද්ධ පක්ෂ ප්‍රාශයේ මන්ත්‍රීවරු විය යුත්තේ යන්නටත් යටත් තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් නොවන සභාපතිවරයෙකු සමාජික මන්ත්‍රීවරුන් එකලස් වීම සම්බන්ධිත රජයේ මුදල් පිළිබඳව කාරක සභාව යනුවෙන් හඳුන්වනු ලබන කාරක සභාව තිබිය යුත්තේය. එතකොට මේකට පත් කරන්නේ සිලෙක්ෂන් කමිටිය කියලා. කමිටුව නැතු ආණ්ඩු පක්ෂෝ විපක්ෂය කියලා නෙමෙයි. ඒ නිසා ඒ වගේ මේ වාර්තා මේ සභාවට පිළිගන්නන්න සභාපතිවරයා නොමැති අවස්ථාවක කමිටුවේ සමාජිකයෙක් ඕනම කෙනෙකුට ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක අනිත්‍ය දෙයක් නෙමෙයි. මේක තියෙන දේශපාලන ප්‍රශ්නයක්. ඉතින් ඒක සාකච්ඡා කරලා විසඳ ගන්න අපි ඊයේ එකගුණා ඒ අනුව ඉදිරිදි කටයුතු කරමු කියලා මම යෝජනා කරනවා.
ඔව්. අද ඉදිරිපත් කරන මේ භාණ්ඩාගාර බිල්පත් ණය ට්‍රිලියනකින් වැඩි කරන්න ඊයේ ඔය අනීතික මුදල් කාරක සභාවේ රැස් වෙලා විනාඩියයි එක සම්මත කරලා තියෙනවා. කිසිම සංවාදයක් නැහැ. මේක මේ 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 මුදල් ඉල්ලන්නේ මොකටද? මේකෙන් වෙන්නේ දැන් මහා බැංකු පරිත කේරුවට කිව්වා සල්ලි අච්චු ගන්නක නවත්තන්නයි මේක ගේන්නේ කියලා. ඒක කල් දාලා දැන් ආයි සල්ලි අච්චු ගන්න මේ භාණ්ඩාගාර බිල්පත් ලී ගන්න ණය වැඩි කළා. ඉතින් මොකද්ද මේ? මොකද?
ඔව් මුදල් නැමතුන.
ගරු කථානායකතුමනි, යම් නිවැරදි කිරීමක් සිදු කළ යුතුයි. විශේෂයෙන්ම අපි මේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලලා තියෙන්නේ භාණ්ඩාගාර බිල්පත් රුපියල් බිලියන 5000 සිට 6000 දක්වා සීමාව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා. ඒ වගේම ගරු කථානායකතුමනි, ඊයේ පක්ෂනායක රැස්වීමට මම සම්බන්ධ වෙච්ච අවස්ථාවේ ඔබතුමාගේ අවසරයේ පරිදි ඉතා පැහැදිලිව මේ භාණ්ඩාගාර බිල්පත් සීමාව වැඩි කිරීමේ අවශ්‍යතාවය මොකක්ද කියන එක ගරු කථානායකතුමනි අපි පැහැදිලි කරා. බැඳුම් කර සඳහා එකක් ඉල්ලුම අඩු වීම, ඊළඟට බැඳුම් කර වෙනුවෙන් ගෙවිය යුතු පොලි ප්‍රමාණය 128 දක්වා වැඩි වී තිබීම, ඊළඟට මේ දේශීය ණය ප්‍රසස්තකරණය තුළ අවසාන තීන්දුවක් එනතෙක් ඇතිවන තත්ත්වයන් පිළිබඳව අපි පැහැදිලි කරා. එයින්ද ගරු කථානායකතුමනි, මෙතන නීත්‍යානුකූල නොවන භාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ගරු ක්‍රියාලමැතිතුමා ඊයේ මුදල් කාර්ක සභාව රැස් වෙච්ච අවස්ථාවේ ඒ මුදල් කාර්ක සභාව ගරු කථානායකතුමනි මිනිත්තුවෙන් අවසන් වුණේ නැහැ. ඒ පිළිබඳව මහා භාණ්ඩාගාරය නියෝජනය කරන නිලධාරීන් විසින් පැහැදිලි කිරීමක් ගරු කථානායකතුමනි පක්ෂනායක රැස්වීමට කරපු පැහැදිලි කිරීමම මේ අවශ්‍යතාවය පිළිබඳව පැහැදිලි කරා. ඒ වගේම එළබෙන සඳුදා දිනේදී අපි සිදු කළ යුතු ගෙවීම් පිළිබඳවත් සඳහන් කළා. ඉතින් මේ සියල්ල පුළුල්ව සාකච්ඡා කරලා තමයි ගරු කථානායකතුමනි මේ මුදල් කාර්ක සභාව අනුමැතිය ලබා දුන්නේ. එයින්ද මම හිතනවා මේ තත්ත්වය තේරුම් අරගෙන අපි කටයුතු කරොත් හොඳයි. යම් ගැටලුවක් තියෙනවා නම් ඒ විසඳා ගැනීම වෙනම කාරණයක්. නමුත් අපි නිවැරදිව තොරතුරු ඉදිරිපත් කළ සාකච්ඡාවකට භාජනය වෙලා පැහැදිලි කිරීම් රාශියක් කරලා මේ තත්ත්වය අනුමැතිය ඉල්ලද්දි ගරු කථානායකතුමනි ඒක වෙනත් වැරදි ආකාරයට අර්ථකථනය කිරීම සාධාරණ නෑ. මට ඒකයි කියන්න ඕනේ ගරු කථානායකතුමනි.
ඔබේ පක්ෂනායක
ගරු කථානායකතුමනි, ඔබතුමාගේ උපදෙස් පරිදි ඊයේ අපි එකහමාරට බිස්නස් කමිටියක රැස් වුණා. එකහමාරට බිස්නස් කමිටියක රැස් වෙලා සේමසිංහ ඇමතිතුමත් මහා භාණ්ඩාගාරයේ නිලධාරිනුත් අපෙන් ඉල්ලීමක් කරා. මොකද්ද ඉල්ලීම? ට්‍රෙෂරි බිල් ලිමිට් එක ඉක්මනින්ම ඒර්ජන්ට්ලි අති වැදගත් විෂයක් හැටියට ඉහළ දමන්න කටයුතු කරන්න කියලා. ඒකට හේතුව බිලියන 100ක් ට්‍රෙෂරි බිල්ස් මැචුව වෙනවා ඒක ගෙවන්න. තවත් සමාවෙන්න ට්‍රෙෂරි බොන්ඩ්ස්, ඒ වගේම තවත් බිලියන 60ක් කූපන් පේමන්ට්ස් වල, තවත් බිලියන 40ක් බහුපාර්ශවීය මල්ටිලැටරල් ඒජන්සීස් වලට, ඉන්ටර්නැෂනල් ඒජන්සීස් වලට, IFIs වලට, ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ෂල් ඒජන්සීස් වලට ගෙවන්න. එතකොට අපි දැනගන්න ලැබුණා ට්‍රෙෂරි බිල් සීලිං එකට ඇවිල්ලා තියෙන්නේ රටේ වැදගත් අවශ්‍යතාවයක්, ජාතික අවශ්‍යතාවයක්. මේකට මේ පක්ෂය, ජාතිය, ආගම, කුලය, ගෝත්‍රය සම්බන්ධ නැහැ. මේක අපි හැමෝගෙම රට, ලක්ෂ 220කගේ රට. ඒ නිසා මේ දේ සඳහා ඔබතුමාලා බිස්නස් කමිටියකේ අනුමැතියක් ඉල්ලුවා. අපි එකට එකඟ වුණා. හැබැයි ගරු සේමසිංහ මැතිතුමාට මම කියන්නට ඕන, ඒ බිස්නස් කමිටියකේ ඒ ඇති කරගත්තු ඒ එකමුතු භාවය, ඒ ඇති කරගත්තු ඒ සංහිඳියාව එලෙසම ක්‍රියාත්මක වුණාද? මොකද්ද ඔබතුමන්ලා තුනට කරේ? තුනට හොරෙන් කැඳෙව්වා පබ්ලික් ෆිනෑන්ස් කමිටිය එක. ෆිනෑන්ස් කමිටිය එක කැඳවලා, මම සාමාන්‍ය මේ වචන පාවිච්චි කරන්න කැමති නෑ, තමන්ගේ ආණ්ඩුවේ දාගත්ත මැක්‍රෝ එකනොමික්ස් තියා, මයික්‍රෝ එකනොමික්ස් තියා, ආර්ථික විද්‍යාව ගැන අංශු මාත්‍රයක්වත් නොදන්න. හැබැයි ඉතින් දැන් සභාපති කරවලා you all approved 1 trillion. මොකද්ද කරපු විශ්ලේෂණය? මොකද්ද කරපු සාකච්ඡාව? මොකද්ද කරපු ගවේෂණය? මොකද්ද කරපු සමීක්ෂණය? මොකද්ද කරපු අධීක්ෂණය? ඔබතුමාලා cost benefit analysis එකක් කරාද? සාපේක්ෂව බැලුවද බෙනිෆිට්ස් තියනවද කොස් තියනවද කියලා? මේ බෙනිෆිට්ස් අවුට්වේ කරාද කොස්? එහෙම කොහොමද කරන්නේ ගරු කථානායකතුමනි? ඔබතුමන්ලා නිකන් මේ සාන්තුදායක විදිහට ඇවිල්ලා බිස්නස් කමිටියේ කියන ඔව් රටට ලොකු අවශ්‍යතාවයක් කියන ඔව් ඉතින් රටට මේ රට ගැන එළියට පෙන්වන චිත්‍රය නෙවෙයි බිස්නස් කමිටියේ කියන්නේ. මහා හදිසි තත්ත්වයක්, කොහොම හරි 200 බිලියන් රේස් කරන්න ඕන, මේක කරේ නැත්නම් අපි ඔක්කොම කපෝති. මහලකෝට මේගොල්ලෝ හරියට ફોකස් කරලා මේවා කරන්න ඕන දේවල්. ඒක පැත්තකින් තියමු. දැන් ඒ බිලියන 2000 ඒ සීලින් වැඩි කිරීමට අනුමැතිය දුන්නෙන් පස්සේ මොකද ඔබතුමාලා කරන්නේ? ඔබතුමාලා කියන්නේ මම ඔබතුමාට ඇඟිලි දික් කරන්නව නෙවෙයි, පොඩක් ඔබතුමාම පොඩක් හිතලා බලලා කියන්නේ. ඒ වගේ අපි හැමෝම සාකච්ඡා කරලා කතා බහ කරලා තර්ක විතර්ක කරා. හැබැයි අවසානයේ විපක්ෂය අනුමැතිය දුන්නා. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ ඔබතුමන්ලා ගෙනාව ඔබතුමන්ලාගේ සභාපතිව ඔබතුමන්ලාගේ මේ අර මේ මේ ගෙනාව මුදල් කමිටුවට සභාපතිවරේ පත් කරගන්න නැතුව ගෙනල්ලා කියනවා මේක ගැන ඔබට දැනුමක් තිබ්බත් එකයි නැතත් එකයි මොන කෙහෙම්මලක්වත් දන්නේ නැහැ. හරිද? 1 trillion එක පෑන් පාරින් අනුමත කරා. දැන් මට කියන්න කරු කතානායකතුමනි, මේ අපිට කියනෝ නේද දැන් බංකොලොත් ලංකාවක එවිඩන්ස් බේස්ඩ් ඩේටා බේස්ඩ් සයන්ස් බේස්ඩ් විද්‍යාත්මිකව දත්ත කේන්ද්‍රීය කේස් ස්ටඩීස් කේන්ද්‍රීය මහා පරිණත තීන්දුවන්නේ කියලා. කොහොමද කරු කතානායකතුමනි මුදල් කමිටුවට පත් කළා ඒ වගේ තීන්දුවන්නේ? මම එකක් කියන්න කැමති කරුණාකරලා කරු කතානායකතුමනි, මේ වගේ රඟපෑම් වලට ඉඩ දෙන්න බෑ.
මොහන් අපේ කරු පක්ෂනායකතුමා කතා කරනකොට මේ ගරු සභාවේ මන්ත්‍රීවරුන්ට ඉතාම අපහසාත්මක කතා කරන මැදනේ මේ සභා රීති අනුව එහෙම කතා කරන්න බෑ පරිභවගත කරලා. ඒවා ඉවත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
ඔව් බඳුරුණානි,
මම මේ ගරු සභාවට යෝජනාවක් ඉදිරිපත් කරන්න කැමති වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියට අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. අපි ඇත්ත වශයෙන් මේ භාණ්ඩාගාරයේ එදිනෙදා මුණ දෙන මුදල් ප්‍රවාහයේ පිළිබඳ ප්‍රශ්නයට මේ ගරු සභාවේ සියලුම මන්ත්‍රීතුමන්ලා අතර පැහැදිලි කිසිම අවබෝධයක් නැහැ. ඒ අවබෝධය නැත්තේ ඒ ලැබෙන භාණ්ඩාගාරයේ විසින් අපිට පාර්ලිමේන්තුවට අවුරුද්දකට වරක් ඉදිරිපත් කරන ආයවැලේකනේ මිසක් මාසිකව ඉදිරිපත් වෙන්නේ නැහැ. හැබැයි මේ පුනරාවර්තන වියදම් ගෙවන්න සිද්ධ වෙන්නේ මාසිකව. ආණ්ඩුවක් එදිනෙදා පවත්වාගෙන යාමේ කටයුතු වලදී දැරිය යුතු වන ධර්ණ වියදමේ ප්‍රතිඵලයේ වියදම ධර්ණ කාලයට ඉතරක් සීමා වෙන නැවත නැවතත් දැරිය යුතු ස්වරූපයේ වියදම් තියෙනවා. එහි ප්‍රධාන එක තමයි රාජ්‍ය සේවක වැටුප් පහ විශ්‍රාම වැටුප්. ඒ සඳහා යන වැටුප් බිල අපිට පාලනය කරගත නොහැකි අතිවිශාල වැටුප් පහ විශ්‍රාම වැටුප් බිලක් තිබෙනවා. දෙවනුව සමෘද්ධි හා සානාධාර දීමනාව සුබ සාධනය සඳහා යන වියදම් ටික දරන්න ඕනේ මාස්පතා. ඊට පස්සේ මේ විශාල ලෙස ණය පොලිය වැඩිවීමෙන් පස්සේ ඉතාම ලොකු වියදම් අයිතමේ තමයි පුනරාවර්තන වියදම් වල රාජ්‍ය ණය පොලිය. එතකොට මාසිකව භාණ්ඩාගාරයට බදුහා බදුනෝට ආදායමේ ලැබෙන ඇත්ත මුදල් ප්‍රමාණය කීයද? ඒ සඳහා එක් එක් වියදම් වර්ගයේ සඳහා දරපු පුනරාවර්තන වියදම කීයද කියන එක බැලුවහම හැම මාසෙකම මේ භාණ්ඩාගාරයේ නිලධාරීන් කවුරු හිටියත් කාගේ ආණ්ඩුව හිටියත් ඒ අයට මේ වියදම දරාගන්න මුදලක් නැහැ. මේක හැමදාම ලංකා ඉතිහාසයේ තිබුණ ප්‍රශ්නයක්. මීට ඉස්සෙල්ලේ ප්‍රශ්නේ විසඳගත්තේ ණය ගැනීමෙන් හා මුදල් අට්ටු ගැසීමෙන්. දැන් ණය ගන්න බෑ. මක්නිසාද? යත් ගත්ත ණය ගෙවන්නේ නැති නිසා විදේශවලින් ණය ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ ප්‍රතිව්‍යුහගතකරණය කරන තෙක් ජාතික වශයෙන් විශාල අර්බුදයක අපි ඉන්නේ. අපි හෘදේ සාක්ෂියට එකඟවත් අවංකවත් පිළිගන්න ඕනේ. දැන් මේ මාර්ග සංවර්ධන අධිකාරිය අපිට තියෙනවා, RDA එක තියෙනවා. මේ මම්මාවත් වල ඔබතුමත් හිටු මාමාර්ග ඇමතිතුමා විදියට සම්පූර්ණයෙන් භාගයට නතර කළා. යාගන්න විදියක් නැහැ. අන්තිමට යන්තම් යන්න පුළුවන් වෙන්න මේ මුදල් ටික ගන්න ඇමරිකාන් ඩොලර් මිලියන 53ක් මං ඉල්ලා ඉන්නවා. ඒ මේ යන්තම් යන්න පුළුවන් වෙන විදියට පාර හදන්න. ඒකවත් දෙන්නේ නැහැ. මොකද ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන තෙක් මේ මුදල් නිදහස් කරන්නේ නැහැ. මේක තමයි ඇත්ත මහ පොළවේ තියෙන යථාර්ථික තත්ත්වේ. එනිසා මම ඔබතුමාට යෝජනා කරනවා මාසකට වරක් මේ මුදල් ප්‍රවාහයේ ගිය මාසේ සිද්ධ වුණේ කොහොමද කියලා සම්පූර්ණ වார்த்தාවක් මේ පාර්ලිමේන්තුවට ගරු මුදල් ඇමතිතුමා වෙනුවෙන් රාජ්‍ය ඇමතිතුමා ඉදිරිපත් කරන්න හැම මාසයක්ම ඉවර වෙච්චාම ගිය මාසේ මොකද්ද දරපු වියදම, ගිය මාසේ කීයද ආදායම, කීයක් මදි වුණාද, මේකේ හංගන්න දෙයක් නැහැ නේ. අපි එතකොට ඔක්කොම දැනුවත් ඒ අවස්ථාවේදී රට වෙනුවෙන් රට අපි ඔක්කොමලට මේ වගකීම බාර දීලා තියෙන්නේ රාජ්‍ය මූල්‍ය කටයුතු පිළිබඳ අපිට ඒ අත්‍යවශ්‍ය දෙයකට මේ සල්ලි අච්චු ගන්නවත් අපිට පුළුවන් කමක් නැහැ මේ දිනදා පවත්වාගෙන යාමේ දෙවන්ත අර්බුදයක් තියෙනවා ඒ අර්බුදය නෑ අච්චු ගන්න බෑ මොකද අච්චු ගන්න බැරි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අස්සම් කරලා තියෙන ගිවිසුම අනුව තවත් කඩා වැටෙන දෙයක් කරන්න බෑ මේ කරන්නේ එදිනෙදා මේ ණය පියවීමේ තත්වේදී ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ලහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ගත්ත ණය අපි අඛණ්ඩව ගෙවනවා ඒක ගෙවීම සඳහා කොහෙන් හරි මුදල් සොයා ගන්න ඕනේ ඒක තේරුම් ගන්න මොකද අපි ගෙවීම නතර කරලා තියෙන්නේ සවරින් බොන්ඩ් වල මේ ස්වරීත්ව බැඳුම් කරවල ද්විපාර්ශ්වික රටවල් වලින් ගත්ත ණය තමයි ගෙවන්නේ නැතුව ඉන්නේ අනිත් ඔක්කොම ණය නොගෙව ඉන්නේ ඒක නිසා මේ තත්වය මුදල් අමාත්‍යාංශයේ වගකීමක් යුතුකමක් තියෙනවා ගරු මන්ත්‍රීතුමන්ලා සියලු දෙනාටම මාසිකට සැරයක් මේ වෙන එක පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට දෙන්න කියලා මම යෝජනා කරන්න කැමතියි
Yes, please. Yes, please. අපේ ප්‍රශ්න මේකයි මේ මුදල් කොමිටුවේ සභාපතිකම විපක්ෂයෙන් දෙන්න ඕන දැන් පත් කරලා තියෙන මන්ත්‍රීවරයා ආණ්ඩුවේ කෙනෙක් ඉතින් ආණ්ඩුවේ කෙනෙකුට කොහොමද තීන්දුවක් ගන්න පුළුවන් අවබෝධයක් තියෙනවද දැනුම විනාඩියේ සම්මතිකට අනිත් එක බන්දු ලැබෙත්තුබා කිව්වට සල්ලි අච්චු ගහන්න නැහැ කියලා සල්ලි අච්චු ගහන්න වෙනවා ඊයේ මුදල් කමිටුවේ සභාවතුලනේ මුදල් කමිටුවේ නෑ නෑ මට ආරංචි හරි හරි let me speak man you sit down මම කතා කරන්නේ මේ ඇගේ ඇයි කතා කරන්න එපා අපිටත් පුළුවන් ඇගේ ඇයි හරිද මම කියන්නේ ස්ථාවර නියෝග අනුව විපක්ෂයට මේක දෙන්න ඕන විපක්ෂයට දීලත් නැහැ ආණ්ඩු පක්ෂයකට පත් කරගත්තා එතකොට විනාඩියෙ මේක සම්මත වුණා 1 ට්‍රිලියන් රුපීස් එතකොට මුදල් අච්චු ගහනවා දැන් සෙන්ට්‍රල් බැංක් මහ බැංකු උපද්ද ගෙනාවා අපිට කිව්වා මේක ගේන්නේ සල්ලි අච්චු ගහන එක නවත්තන්න කියලා සල්ලි අච්චු ගහන එක නවත්තන්න
ගරු මම
මේකේ සල්ලි අච්චු ගහනවනේ
විපක්ෂ නායක
නැත්නම් ඩොලර් අච්චු ගහන්න පුළුවන්ද රුපියල් අච්චු ගහන්න ඩොලර් අච්චු ගහන්න පුළුවන්ද රුපියල් ගහන්නේ මේ රුපියල් හොයන්න කරපු වැඩක්.
කොහොම ස්තුතිය ඔබතුමා නැගුවේ ප්‍රශ්නය අපි සභානායකතුමා පැමිණියා විසඳන්න. ඔව්. වාර්තා ඉදිරිපත් කිරීම.
මధుර විතාන්නේ
මෙතුමා.
ගරු කතානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාවේදී යොමු කරන ලද දේශීය භාණ්ඩාගාර බිල්පත් ආජ්ඤාපන දෙයර්ථයේ යෝජනා සම්මතය සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. එයාගේ ගරු කතානායකතුමනි, ඊයේ දවසේ අපිට උදේ 10:26ට පාර්ලිමේන්තුවෙන් SMS එකක් එනවා මේ පාර්ලිමේන්තුවේ මුදල් කාර්ක සභාව තියෙනවා කියලා. ඒක නිසා පාර්ලිමේන්තුවේ මුදල් කාර්ක සභාවේ සියලුම සමාජිකයෝ දැනුවත් මේ සම්බන්ධයෙන්. මොකද පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයෙකුට දැනුම් දෙන්න තියෙන ඒ නියම ක්‍රමවේදයට දැනුම් දීලා තියෙනවා. ඒ වගේම තමයි මුදල් කාර්ක සභාව පටන් ගන්නත් විනාඩි කිහිපයක් හිටියා ගණපූර්ණේ
වාර්තා ඉදිරිපත් කරන්න වැඩි විස්තර අපිට අවශ්‍ය
නැහැ මම කියන්න හදන්නේ මේ රහසින් කරපු එකක් නෙමෙයි ඉතාල පැහැදිලිව මුදල් කාර්ක සභාවට ආපු නිලධාරින් හොඳ පැහැදිලි කිරීමකුත් කරා සහ විපක්ෂයේ කිසිම කෙනෙක් සහභාගී වුණේ නැහැ කතානායකතුමනි අපි විපක්ෂය හිතාමතා මගහැරියා අයියේ
නෑ ඒක බොරුවක් කතානායකතුමා
ඒක අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගත්තා ඔව් සබ් විපක්ෂ නායකතුමා
කතානායකතුමනි ඔබතුමා දන්නවා මුදල් කාරක සභාවේ සභාපතිවරයා පත් කරගන්න පස් වතාවක් සිලෙක්ෂන් කමිටි එකක් ස්ථාපනය කරලා එක කල් දැම්මා. ඒක ඔබතුමා පිළිගන්නවනේ. එතකොට අනීතික මුදල් කාරක සභාවක අපිට සමාජිකයෝ හැටියට සහභාගී වෙන්න බෑ. ඔබතුමන්ලා කොහොමද සභාපතිවරයෙක් නැති මොහොතක ප්‍රෝටම් සභාපතිවරේ පත් කරගන්නේ? මොන නීතියට අනුවද? මොන රෙගුලාසියට අනුවද ආණ්ඩුවේ කෙනෙක් පත් කරගත්තේ කොහොමද එහෙම කරන්නේ ගරු කතානායකතුමනි ඒකට උත්තර දෙන්න ඔබතුමාම
සභානායකතුමා
සමහරවිට කතානායකතුමනි මම හිතන්නේ ඔබතුමා නිවැරදි කරන්න ඕනේ අපි සිලෙක්ෂන් කමිටි එක සම්මැදියත් වෙලා අපි එක අවස්ථාවකදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ව මේකට පත් කරගත්තා ඊළඟට විපක්ෂයටම ඒක ගැටලුවක් වුණා ඔහු විපක්ෂයේද නැද්ද කියන කාරණාව ඒ නිසා තමයි ඔහුට බලපෑම් කරලා ඉවත් වෙන්න කිව්වේ. ඊයේ ඊපස්සේ එතුමා ඉවත් වුණාම එතන වැඩ බලන සභාපතිවරයෙක් පත් කරගෙන මොකද පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ කටයුතු නවත්තන්න බෑ. ඒ නිසා වැඩ බලන කෙනෙක්ව පත් කරා. ඔබතුමා කිව්වා වගේ අවස්ථා කීපයකදී අපි පිළිගන්න ඔබතුමා මේ සිලෙක්ෂන් කමිටියක කැඳෙව්වා.
සභානායකතුමා මෙතන යම් කිසි අවුලක් තියෙනවනේ. අපි ඒක පිළිගන්න ඕනේ. පිළි අරගෙන මේ ප්‍රශ්නේ විසඳමු.
ඒ අවස්ථාවේදී ඔබතුමාගේ වැරද්ද පටවන්න එපා කියන්නේ මම මේ හදන්නේ. මොකද මම සභා කටයුතු නෑ විපක්ෂනායකතුමා විනාඩියක් ඉන්නකෝ. මම මේ නැත්නම් මේක කතානායකතුමාට වෙන අසාධාරණයක්. මොකද ඔබතුමා අවස්ථා පහකදී කැඳෙව්වා, හතරකදී කැඳෙව්වා. ඒ වෙලාවේදී මමත් සභා කටයුතු ඇමතිවරයාත් ලංකාවේ විදේශගත වෙලා හිටපු හින්දා තමයි අපි ඉල්ලීම කරේ මේක ප්‍රමාද කරමු කියලා. ඊයේ සභා කටයුතුකදී ඔබතුමා ඒකට එකගතාවේ දුන්නා. ඊළඟ සභාවාරයට ඉස්සෙල්ලා අපි මේක කරමු කියලා. අද සුසිප්‍රේම ජනතාවතුමා නැහැ. ඒ නිසා තමයි ලබන සතිය අපි රැස් වෙලා අපි කිව් යෝජනා කරා. ඊයේත් මම යෝජනා කරා විපක්ෂේ නම් දෙක තුනක් දෙන්න. එතකොට අපිට ගැළපෙන කෙනෙක්ව අපි නම් කරගමු කියලා. ඒක අපේ විරුද්ධතාවයක් නැහැ කතා නායකතුමනි. ඔබතුමා මේක දිගින් දිගට ගෙනියන්න එපා. කාලය නාස්ති වෙනවා.
විපක්ෂ නායකතුමා
මේක පිළිබඳව අවසාන සබ්මිෂන් එක මම කරන්නේ. කරු කතා නායකතුමනි මේක පොඩ්ඩක් අහගන්න මේ sequence of events. එතුමා කියන ආකාරයට සභාපතිවරයෙක් පත් කරගත්තා. ඒ සභාපතිවරයා ඉල්ලාස් වුණා. සාමාන්‍යයෙන් පොඩි දරුවෙක් වුණත් දන්නවා පත් වුණයින් පස්සේ පත් වෙනවා. ඉල්ලාස් වුණයින් පස්සේ සභාපතිකම වේකන්ට් වෙනවා. ඒ වේකන්ට් වුණු සභාපතිකමට ස්ථිර සභාපතිවරයෙක් පත් කළයින් පසුව තමයි බැරි වෙලාවත් ඒ සභාපතිවරට එන්න බැරි වුණොත් ප්‍රෝටම් සභාපතිවරයෙක් පත් කරගන්නේ. මං අහන්නේ ගරු කතානායකතුමනි මේ පුංචි දේවත් තේරෙන්නේ නැද්ද? මේක මේ එක එක කතා ගොතලා මේ දේශපාලන අර්බුද අර්බුද මේක අර්බුදයක් නෙමෙයි. සභාපතිවරයෙක් පත් වුණා, එයා ඉල්ලා අසුණා, එතකොට සභාපතිවරයෙක් නැහැ. ඊට පස්සේ අලුතෙන්ම ස්ථිර සභාපතිවරයෙක් පත් කළා තමයි ප්‍රෝටම් සභාපතිට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. එහෙනම් එකක් අහන්න කැමති මේකේ තියෙනවා මේ කාරක සභාව ඉදිරිපත් කරන මන්ත්‍රීවරයාගේ නමත් එක්ක ලියලා. ඔහු අත සභාවේ ආවේ නැහැ. ඔහුම පිළිගන්න ඔහුට නෛතික බලයක් නැහැ. ඔහු අනීතික ක්‍රියාවක් කරන්නේ මේක ඉදිරිපත් කරොත්. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. ස්ථිර සභාපතිවරයෙක් මුදල් කාරක සභාවට පත් වෙනකන් මේක ප්‍රතික්ෂේප කරන්නයි කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
ඒක මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ස්වභාවයෙන් කළ යුතු දෙයක්. ඔව් හරි. මාජන පෙත්සම් පිළිගැන්වීම කබීර් රෂීම් මැතිතුමා.
අරු කතානායකතුමනි
ඔබමම සභාවේ ඉන්න කෝකිලා ගුණවර්ධන මැතිණිය ඒක ඉදිරිපත් කිරීම
මේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කරන ලද 2022 අංක 24 දාන සුභසාධන ප්‍රතිලාභ පන්ති යටතේ අසැසුම සුභසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයේ සම්බන්ධයෙන් වූ නීති කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරමු.
මාජන පෙත්සම් පිළිගැන්වීම කබීර් රෂීම් මැතිතුමා.
අරු කතානායකතුමනි හෝමගම ගල විලවත්ත සමන්මාවත තුන්වන පටුමග අංක 9-2 දරන ස්ථානයේ පදිංචි ජයනාත් කුරුප්පු මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා.
ගරු කතානායකතුමනි මඩපාත දම්පේ වෝටවිය අංක 33-56 දරන ස්ථානයේ පදිංචි ලසන්ත ප්‍රදීප් කුමාර වින්සන් මහතාගෙන් ලැබුණ පෙත්සමක් සහ වත්තල හැඳල කෙළවල පිටිය අගරාධගුරු මාවතේ අංක 22 දරන ස්ථානයේ පදිංචි UP ශ්‍රීනායක මහත්මයාගෙන් ලැබුණ පෙත්සමක්ද පිළිගන්නවා.
නිපුණ රණවක මැතිතුමා.
ගරු කතානායකතුමනි මාතර වේරහේන ශ්‍රී දේවත මාවතේ උඩගහ ගෙදර යන ලිපිණිහි පදිංචි ආනන්ද අභිවික්‍රම මැතිතුමාගෙන් ලැබුණු පෙත්සමද මාතර රාහුරපාරේ පන්සල පාසල් මාවතේ අංක 26 දරන ස්ථානයේ පදිංචි බන්දුල පතිරණ මහතාගෙන් ලැබුණු පෙත්සමද අකුරැස්ස හේනගම රූපවත්ත නදුන් නුවන යන ලිපිණිහි පදිංචි සමීර නදුන් ගමගේ මහතාගෙන් ලැබුණු පෙත්සමද මාතර පොල්හේන නවරියන්වත්ත අංක 74 දරන ස්ථානයේ පදිංචි නිහාල් මහතාගෙන් ලැබුණු පෙත්සමද තිරිජ්ජවිල දම්පැල්ල සදීකා යන ලිපිණිහි පදිංචි RP ලක්ෂ්මන් මහතාගෙන් ලැබුණු පෙත්සමද දික්වැල්ල මහවීදී අංක 10 දරන ස්ථානයේ පදිංචි ශාන්තසිරි වික්‍රමදත්ත මහතාගෙන් ලැබුණු පෙත්සම සහ මාතර කඹුරුගමුව කොටවිල දම්සෙවණ යන ලිපිණිහි පදිංචි WRP දසනායක මහතාගෙන් ලැබුණු පෙත්සමද පිළිගන්නවා.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 23 විසයි විසිතුන අප්‍රේල් 28 දින පවත්වන ලද පාර්ලිමේන්තු පිටපත කාර්යසභාවේ රැසීම තීරණය කර පසු අදින් නියමිත වාචික පිළිතුරු අපේක්ෂා කරන පසු වෙනත් දිනයකට යොමු කරනු ලැබේ. අමාත්‍යාංශ නිවේදන ගරු ශේහාන් සේමසිංහ මැතිතුමා.
ගරු කථානායකතුමනි, ඊයේ විපක්ෂ නායකතුමා විසින් 27-2 යටතේ ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. මම කාලය ඉතිරි කර ගැනීම සඳහා ප්‍රශ්නය කියවන්නේ නැහැ ගරු කථානායකතුමනි, උත්තරය විතරක් ලබා දෙන්නම්. පළවෙනි ප්‍රශ්නයට පිළිතුර, විදේශ මුදලින් නාමනය කරන ලද ණය සහ සස්සදන විට 2022 වර්ෂයේදී පැවති ඉහළ උද්ධමනය සහ විනිමය අනුපාතිකය විශාල වශයෙන් අවප්‍රමාණය වීම හේතුවෙන් දේශීය ණය හිමියන්ට දැනටමත් දැරීමට සිදු විය ඇති දැඩි පීඩනය මෙන්ම මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය කෙරෙහි ඇතිවිය හැකි අහිතකර බලපෑම් පිළිබඳව සැලකිල්ලට ගෙන ණය පිළිබඳව අර්බුදය උග්‍ර වූ මුල් අවධියේදී රජය සහ මහ බැංකුව ණය ප්‍රතිවගතකරණය කිරීමේදී දේශීය ණය නොසලකා හැරීමේ නොසලකා සිටීමේ ස්ථාවරයක සිටියේය. පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළබුණු කාර්යමණ්ඩල ගිවිසුම යටතේ ඉදිරිපත් කර ඇති ණය තිරසාර ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා යම් තෝරා ගැනීමක් එනම් තිබෙන මට්ටමටත් වඩා වැඩියෙන් බදු පැනවීම සහ රාජ්‍ය වියදම් අඩු කිරීම මගින් ඉතා විශාල හා වේදනාකාරී රාජ්‍ය මූල්‍ය ගැලපීමක් මත පමණක් රදා සිටීම හෝ යම් මූල්‍ය ගැලපීමක් සමග දේශීය ණයතොගේ යම් ප්‍රශස්තකරණයක් ඇති කිරීම යන විකල්ප දෙකකින් එකක් තෝරා ගැනීමට රජයට සිදු විය. ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් කරහා පමණක් එවැනි රාජ්‍ය මූල්‍ය අංශයේ ගැලපීමක් සිදු කිරීමට බදු ආදායමේ විශාල වැඩිවීමක් හෝ රාජ්‍ය වියදම් තවදුරටත් අඩු කිරීමක් අවශ්‍ය වන අතර එමගින් සමාජ ආර්ථිකය මත ඇතිවන පිරිවැය උග්‍ර වනු ඇත. ඒ වෙනුවට ණය තිරසරභාවය ඇතිකරන අතර සමාජ ආර්ථික පිරිවැය අවම කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය ගැලපුමක සහ යම් ආකාරයක දේශීය ණය ප්‍රශස්තකරණයක සංකල්පයක් යොදා ගැනීම නිවැරදි ප්‍රවේශය ලෙස සැලකුණි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීර්ණ ණය පහසුකම සඳහා අනුමැතිය ලබා දීමට පෙර ද්විපාර්ෂික ණය හිමියන්ගේ මූල්‍ය සහතික වීම ලබා ගැනීම සඳහා ඔවුන් සමග අඛණ්ඩ සාකච්ඡා සිදු කිරීමට සමගාමීව වාණිජ ණය හිමියන් සමගද සද්භාවයෙන් යුතු සාකච්ඡා සිදු වූ අතර රාජ්‍ය ණය සම්බන්ධයෙන් ගනු ලබන පියවර මගින් ණය හිමියන්ට දැරීමට සිදුවන පීඩනය විදේශීය සහ දේශීය ණය හිමියන් අතර බෙදා යාමේ අවශ්‍යතාවය ඔවුන් විසින් අවධාරණය කරන ලදී. එබැවින් ණය තිරසරභාවය සඳහා වන ඉලක්ක සපුරාලීම සහ ණය තිරසරභාවය නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රම පිළිබඳව සලකා බැලීමටත් හඳුනාගත් විදේශීය ණය ප්‍රතිහෝගතකරණය සම්බන්ධයෙන් පියවර ගැනීමටත් රජය විසින් කටයුතු කරන ලදී. දේශීය ණය ප්‍රශස්තකරණය සහ විදේශීය ණය ප්‍රතිහෝගතකරණය සම්බන්ධ නිර්ණායක පිළිබඳව තීරණය කිරීම තවමත් අවසන් කර නැත. සමස්ත ණය ප්‍රතිහෝගතකරණ ක්‍රමෝපාය සම්බන්ධ අවසන් තීරණය ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව රජය විසින් නිවේදනයක් නිකුත් කරනු ඇති. දේශීය මෙන්ම විදේශීය ණය වෙළඳපොළ තුළ ගනුදෙනු වන රාජ්‍ය සුරකම්පත්වල මිල කෙරෙහි බලපාන වෙළඳපොළ ඉතා සංවේදී තොරතුරු අතුලත් වන බැවින් ඉදිරියේදී ණය සඳහා සිදුකරන පිළියම්වලට අදාළ නිර්ණායක පිළිබඳව තීරණය කිරීමට පෙර ඒ සම්බන්ධ තොරතුරු හෙළිදරව් කිරීම වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට අහිතකර වනු ඇත. සමපේක්ෂණ හේතුවෙන් දේශීය ණය පිළිබඳව ගන්නා පියවර සම්බන්ධයෙන් මතු වී ඇති අවිනිශ්චිතතා නිසා රුපියල් වලින් නාමනය කරන ලද රජයේ සුරකුම්පත් මත දැනටමත් සැලකිය යුතු මට්ටමේ අවදානම් අදිමිලක් එකතු වී ඇති අතර රජයේ සුරකුම්පත් සඳහා ඉතා ඉහළ පොලියක් ගැනීම මේ නිසා සිදු වී ඇත. ඒ හේතුවෙන් දැනටමත් පොලී ගෙවීම සඳහා වූ රජයේ වියදම් වැඩි වී ඇත. එබැවින් රජය විසින් දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ උපාය මාර්ග යෝජනාවලිය ඉදිරිපත් කරන තෙක් දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳව අහිතකර අපේක්ෂා ඇති කිරීම නුසුසුය. දෙවනි කාරණාව, දේශීය ණය ප්‍රශස්තකරණය මගින් මූල්‍ය පද්ධතියට ඇතිවිය හැකි බලපෑම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකු සංගමය විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු විය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළෙහි නිර්ණායකයන් තීරණය කිරීමේදී මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවයට බලපෑමක් ඇති නොවන පරිදි කටයුතු කරන බවට බැංකුවලට නැවතත් සහතික වූ අතර එම ස්ථාවරයේ ශ්‍රී ලංකා බැංකු සංගමයේ මගින් මේ වන විට පිළිගෙන ඇත. තුන්වෙනි කාරණේ දේශීය ණය ප්‍රශස්ත කරන ක්‍රමෝපායන්ට අදාළ නිර්ණායක තීරණය කිරීම සම්බන්ධව කටයුතු තවම අවසන් කර නොමැත. හතරවෙනි ප්‍රශ්නේ ආයෝජන අවස්ථා සඳහා පහසුකම් සැපයීමට හා කොටස් වෙළඳපොළ කටයුතු නිසි පරිදි පවත්වා ගැනීමට රජය විසින් අවශ්‍ය සියලු පියවරයන් ගනු ලැබේ. රජය විසින් අවශ්‍ය අවස්ථාවලදී සුදුසු ප්‍රතිපත්තිමය තීරණ ගනිමින් මේ සම්බන්ධව කටයුතු කරනු ලැබේ. පස්වෙනි ප්‍රශ්නේ අර්ථසාධක අරමුදල මගින් 2023 මාර්තු 31 දිනට භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල සිදු කර ඇති ආයෝජන පහත දැක්වේ. භාණ්ඩාගාර බැඳුම්කර මුහුණත වටිනාකම රුපියල් බිලියන 3,325යි. භාණ්ඩාගාර බිල්පත් රුපියල් බිලියන 172.3යි. හයවෙනි ප්‍රශ්නේ දේශීය ණය ප්‍රශස්ත කරන වැඩපිළිවෙල සලකා බලන බිල්පත් සම්බන්ධයෙන් දැනට ප්‍රසිද්ධ කර ඇති තොරතුරු වලට අනුව ශ්‍රී ලංකා මහා බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් පමණක් ඒ සඳහා ඇතුළත් වේ. හත්වෙනි ප්‍රශ්නේ සේවක අර්ථසාධක අරමුදලෙහි අරමුදල් කළමනාකරණ කටයුතු සම්බන්ධ තීරණ සේවක අර්ථසාධක අරමුදල විසින් ගනු ලබයි. අරමුදල මගින් දෛනිකව අරමුදලේ මුදල් ප්‍රවාහය, වෙළඳපොළ තත්ත්වයන් සහ ආයෝජන අවස්ථා පිළිබඳ ඇඟීමක් සිදු කිරීමෙන් අනතුරුව අරමුදලට අඩු අවදානමක් යටතේ වැඩිම ප්‍රතිලාභයක් ලබා ගැනීම සඳහා ආයෝජන කටයුතු සම්බන්ධ තීරණ ගනු ලබයි. ගොමිසුදි කරවතමයි.
ඔව් දැසිත් දැසිත්
ගරු කතානායකතුමනි, මම මතු කරන්න කැමති ආණ්ඩුක අපේ ස්ථාවර නියෝග 121 ඔබතුමාගේ අදහස යොමු කරන්න කැමති. විශේෂයෙන් මේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා විරුද්ධ පක්ෂයේ පාර්ශ්වයේ මන්ත්‍රීවරයෙකු කිය යුත්තේය යනට යටත්ව මේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කළ යුතුයි කියලා තියෙනවා. හැබැයි ගරු කතානායකතුමනි, මේ ඊයේ අරගෙන තිබෙන තීන්දුව තීරණය කිසිදු ආකාරයක සභාපතිවරයෙක් නැතුව තමයි මේ තීන්දුව අරගෙන තිබෙන්නේ. ඒ කියන්නේ විපක්ෂයේ මේක බොහොම පැහැදිලිව තියෙන 121 යටතේ සභාපතිවරයා විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරයෙකු විය යුත්තේය. එතකොට ඒක පත් කරගන්න නැතුව මේ අපේ ණය පිළිබඳ අපේ තිබෙන මේ ප්‍රමාණයන් වැඩි කිරීම පිළිබඳව ගරු කතානායකතුමා, මම හිතන්නේ මේක මේ නීත්‍යානුකූලව ක්‍රියාත්මක කරන්න පුළුවන් කාර්යයක්
කියලා. ගරු මන්ත්‍රීතුමා, ඔය ප්‍රශ්නේ විපක්ෂ නායකතුමා දැන් දිගින් දිගටම මේක මතු කරලා අපේ එකඟතාවයකට ආවා මේ ප්‍රශ්නේ ඉක්මනින් මේ සභානායකතුමා පැමිණි විගසම විසඳන්න.
නෑ ගරු කතානායකතුමා, මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ
ඔබතුමා ඔය කාරණේ කියන්න කලින් විපක්ෂ නායකතුමා පැහැදිලි.
නෑ නෑ, මම මේ කතා කරන්න
ගරු කතානායකතුමා මතු කෙරුවා.
ගරු කතානායකතුමා, මම බොහොම පැහැදිලිව කියන්නේ මේක මත ඉදිරිපත් කරපු එකක්.
හරි, ඒක
ඔබතුමාට මේ ඉදිරිපත් කරලා සම්මත කරගන්න පුළුවන්ද කියන කාරණේ.
ඒක තමයි එතුමා
කියන්නේ. බෑ සර්.
ඒ කාරණේ තමයි.
ඒ සම්පූර්ණ නීත්‍යානුකූල නැති යෝජනාවක් මේ ක්‍රියාත්මක කරන්න යන්නේ.
බොහොම ස්තුතියි.
ඒ සම්පූර්ණ වැරදි.
හරි. ඔය කාරණේ විපක්ෂ නායකතුමා දිගින් දිගටම මතු කරුවා. හරි. 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 දැන් ඔය ප්‍රශ්නේ කතා කරා ගරු මන්ත්‍රීතුමා. ඔව්. ඒක වෙනම දෙයක්. ඒක ඔබතුමාගේ අයිතිය. ඔව්. කිරිය.
ඔයිට බෝඩ අපේ ඉදිරිපත් කරන කරුණු ගැන ඔබතුමා තීන්දුවක් දෙන්න ඕන. මොකද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් තමයි මේ වාර්තාව ඉදිරිපත් කළා තියෙන්නේ. ඒක අනීතිකයි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඉදිරිපත් කරපු යෝජනාවක් ඔබතුමාට පිළිගන්න බෑ.
ඒක සභා
තාවරණියකට පටහැනි.
කරුණාකරලා මේ කාලය නාස්ති කරන්න නැතුව. හරි, බොහොම ස්තුතියි. ඒ කාරණේ මේ නිරන්තරයෙන් මතු කරපු කාරණයක්. ඒක තමයි දැන් සභානායකතුමා උත්තරයක් දෙන්නේ. ඒකට දෙනවනම්
අර සභානායකතුමනේ අංක එක යෝජනාව ඉදිරිපත් කරනවා.
විපක්ෂ නායකතුමා මොකද කියන්නේ?
උතුමා කතානායකතුමනි, සත්භාවයෙන් රටේ අවශ්‍යතාවය මත මෙවන් තීන්දුවක් ගන්නට අපි සහයෝගය දුන්නා ඊයේ සවස එකහමාරට පැවැත්වුණු පක්ෂනායක රැස්වීමේදී. ඉන් පසුව අනීතිකව රැස්වුණු ව්‍යවස්ථා විරෝධීව රැස්වුණු, ස්ථාවර නියෝගවලට විරුද්ධව රැස්වුණු, කොලේ වහලා තමන්ගේ තමන් සිතන පතන විදිහේ ආකාරයේ ගෝලෙක්ව පත් කරලා සභාපති තනතුරට එහෙම පත් කරන්න බෑ. ඒක වැරදි. ඇයි මම අහන්න කැමති ඔබතුමාගෙන්, ඇයි පක්ෂ නායක රැස්වීමේ අපිට කිව්වේ නැත්තේ මෙහෙම තුනට රැස් වෙලා මේක සාකච්ඡාවට භාජනය කරනවා කියලා? ඇයි කිව්වේ නැත්තේ? මට වෙන කාගෙවත් උත්තර ඕනේ නැහැ. ගරු කථානායකතුමා උත්තර දෙන්න.
ඒක ප්‍රසිද්ධියේ කතා කරලා තිබුණු රැස්වීම. ඒක මේක ඒක හදිසිය කතා කරපු රැස්වීමක් නෙමෙයි.
ගරු නෑ ගරු කථානායකතුමනි,
ඒක ඔබතුමා දැනගෙන හිටියා. ඊයේ රැස්වීමේ කතා වුණා මේක.
ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ පත් කරන කමිටු රැස්වීමේ සභාපතිවරයා නිත්‍යානුකූල වෙන්න ඕන. කොහොමද ස්ථිර සභාපතිවරයෙක් නැති වෙලාවක ප්‍රෝටම් සභාපතිවරයෙක් පත් කරගෙන, තමන්ගේ අතකොළුවෙක්, තමන්ගේ ඇම්බැට්ටෙක්, තමන්ගේ වහලෙක් පත් කරගෙන ට්‍රිලියන ගාණක් මුදල් අනුමත කරගන්නේ?
අද ඇංගිලා, අද ඇංගිලා,
අද නෑ.
සභානායකතුමා ඉදිරියේ
ඉදිරිපත් කිරීමද? ඉදිරිපත් කරනවා.
මොකද්ද ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක? ඔව්.
ගරු කථානායකතුමනි, මුදල් කාරක සභාවේ කමිටු සාමාජිකයෙක් හැටියට දිරපොඩ ඉන්නවා කියනකම් දිගින් දිගටම මේ පත්කිරීම තාවකාලික පත්කිරීමක් කරන්න අවසර නැහැ. ස්ථාවර නියෝග අනුව කියන එක රෙකෝඩ් කරලා තියෙනවා ඒ ඔබ්ජෙක්ෂන් එක. එහෙම තියෙද්දි තමයි ඒ සියල්ල නොසලකාලා හත් පාරක් ඔබතුමාට ඒ විරෝධතාවය දැනුවත් කරා. නමුත් මේ විදිහට දිගින් දිගටම කටයුතු කරලා ඊයේ අපේ ආර්ථිකයට විශාල හානියක් වෙන කිසිම විනාඩි දෙකක් සාකච්ඡා කරන්නේ නැතුව තමයි ඒ තීන්දුව අරගෙන තින්නේ. ඊයේ මට හිතේ නැහැ. මේ වගේ රටේ නීතියට පටහැනිව විනිවිදභාවයෙන් තොර දේවල් කරන්න එපා. අපි IMF එක ඉස්සරහ ගියන් ඉන්නේ. IMF එක බලනවා අපේ විනිවිදභාවය. මේ කරන්න එපා. රටට මේක විරෝධයක්. රටට එරෙහි වෙන්න තමුන්නාසලා.
ගරු කථානායකතුමා,
කරුණාකරලා කාලය නාස්ති කරන්න නැතුව ඔබතුමා දිගින් දිගටම කියන්නේ එකම කාරණේ. දැන් ඒ ගැන කතා කරා. මොකද්ද කියන්නේ?
අර කථානායකතුමනි, අපිත් මේ පාර්ලිමේන්තුවේ අවුරුදු ගාණක් වැඩ කරපු අය, මේ ස්ථාවර නියෝග හොඳට කියවපු අය. ආණ්ඩුවට ප්‍රශ්නයක් තිබෙනවා නම් පරිණඩි කිවීම සම්බන්ධව ඒ අවශ්‍ය කරන කටයුතුට අපි සහයෝගය දෙන්න සූදානම්, කිසි ගැටලුවක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ගරු කථානායකතුමනි, මේක නීත්‍යානුකූල විදිහට කරන්න කියන ඉල්ලීම විතරයි අපේ තියෙන්නේ.
ඒක තමයි.
ඉතින් මම ඔබතුමාගේ නෑ, මම ඔබතුමායෙන් ගෞරවයෙන් ඉල්ලන්නේ ස්ථාවර නියෝග 121 යටතේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් සභාපතිවරයා යටතේ පත් කරගන්නා වූ කමිටුවකින් තොරව ගන්නා වූ තීන්දුව පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට ඇතුළත් කරලා ඒ සම්මත කිරීම එහෙම් පිටින්ම විරුද්ධයි. මේක වැරදි. මේක වැරදි පූර්වාදර්ශයක්. මේක කරන්න එපා.
ගරු කථානායකතුමනි, අංක 1 යෝජනාව ඉදිරිපත් කරනවා.
සභාවේකංගද? අංක 2 සභාවේකංගද?
ඉදිරිපත් කරනවා.
අංක 3
ආයි
සභාවේකංගද?